සාමාන්‍ය සමයේ 25 වන ඉරුවෙන්ද නියමිත සුවිශේෂ පාඨයට අපි සමන් දෙමු. සුවිශේෂක ලෝකතුමන් විසින් ලියන ලද සුවිශේෂයේ 16 වන පරිච්ඡේදයේ පළමුවන වගන්තිය සිට 13 වගන්තිය දක්වා. ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක. එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති ඔහුට පැමිණිලි ලැබිනි. එවිට ඔහු ඒ ගබඩාකාරයා කැඳවා ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක්ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අයවැය මට බාර දෙන්න. මින් පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකියයි කීය. ගබඩාකාරයාද මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්ට යන නිසා මම කුමක් කරන්නද? බිම් කැටීමට මට ශක්තියක් නැත. හිඟා කෑමට ලැජ්ජා වෙමි. ගබඩාකාර නිලයෙන් මා අස්කල විට මිනිසුන්ගේ ගෙවල ඉදුම් හිතුම් ලබා ගැනීමට කළ යුතු දේ මම දනිමි සිතින් සිතාගත්තේය. මෙසේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක් කෙනා බැඳින් කැලවා පළමනියට කතා කොට මගේ ස්වාමියාට ඔබ කොපමණ ණයදැයි ඇසීය. තෙල් පිප්ප සියයකයි ඔහු කීවේය. ගබඩාකාරයා කතා කොට ඔබේ බිලගෙන වහාම හිඳගෙන 50ක් කියා ලියන්නේයි ඔහුට කීය. තවත් කෙනෙකුගෙන් ඔබ කොපමණ ණයදැයි ඇසීය. තිරිඟු බුසල් දහසකයි ඔහු කීය. ඔබ බිලගෙන 800ක් කියා ලියන්නේයි ඔහුට කීය. ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේ. මන් දාලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝය. එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයා ගන්න. වස්තුව නිම වූ ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත. අල්ප දේ ගැන විශ්වාසිත නැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාසව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට බාර දෙන්නෝ කවරහුද? අන් සතු දේ ගැනව විශ්වාසව නොසිටියාහු නම් ඔබට අයිති වන්නට යන දේ ඔබට දෙන්නේ කවුරුද? ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසි සේවකයෙකුට නුපුළුවන මන්ද ඔහු එක්කෙනෙකුට වෛර කරන්නේය, අනෙක් අයට ප්‍රේම කරන්නේය. නොහොත් එක්කෙනෙකුට ලැබිවන්නේය, අනෙක් අය හෙලා දකින්නේ. දෙවියන් වහන්සේටත් මස්තුවටත් සේවය කරන්නට ඔබට බැරියයි උන්වහන්සේ වදාළසේක. සිසේෂ වාක්‍ය එසේය. කිතුවන්තුල මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද සුදුසු විශේෂයෙන් අපට අසන්නට ලැබුණු උපමාව වංචනික ගබඩාකාරයා පිළිබඳ උපමාවයි. මේ උපමාව බැලූ බැල්මට තේරුම් ගන්න මදක් අපහසු උපමාවක්. හැබැයි මේ උපමාවෙන් අපිට ප්‍රකාශ කරන පණිවිඩ, අපට කියන්නට උත්සාහ කරන අදහස් බොහොම සරලයි, බොහොම සුගමයි, බොහොම පැහැදිලි. මේ නිසා මම හිතනවා එකින් එක අපි මේ උපමාව අපට පෙන්නුම් කරන කරුණු කාරණා පැහැදිලි කරගනිමු. ඒ තුල උපමාවත් ඉබේටම අර්ථ පහදා දෙන්න හැකියාව ලැබෙනවා. වංචනික ගබඩාකාරයා පිළිබඳ මේ උපමාවෙන් අපට පෙන්නුම් කරන්න හදන පළවෙනි කාරණාව තමයි අපි සියල්ලෝම මේ ලෝකයේ බාරකාරයෝ, සේවකයෝ පමණයි, අයිතිකාරයෝ නොවේ. අයිතිකාරයා තමයි දෙවියන් වහන්සේ කියන කාරණා. We are all stewards on this earth, not the owner, the master. අයිතිකාරයා දෙවියන් වහන්සේ. අපි හැමෝම බාරකාරයෝ හෙවත් සේවකයෝ පමණයි. එහෙම අපි කියනකොට අප ඉදිරියේ කාරණා දෙකක් දිගහැරෙනවා. එකක් තමයි අපට පවරලා තියෙන්නේ බාරකාර පදවියක් නම්. මේ උපමාවේ ගබඩාකාරයා කියන්නේ බාරකාරයා. ඔහුට ස්වාමියා පැවරුවා වැඩක්. තමන්ගේ වතුපිටි බලාගන්න. තමන්ගේ නිවස බලාගන්න. භාරකාර පදවියක් අපට පවරලා තියෙනවා නම් දවසක ඒ පදවියෙන් අපව නිදහස් කරනු ලබනවා. භාරකාර පදවියෙන් අපව මුදාහරින දවසක් පැමිණෙනවා. හරියට අද සුවිශේෂෙත් මේ ගවඩාකාරයාගේ පදවිය ස්වාමියා විසින් ඉවත් කරනවා. භාරකාර පදවියෙන් අපට පවරලා තියෙන අපට පැවරලා තියෙන අපව මුදාහරින දවස තමයි අපේ මරණ දවස. One day we will be discharged from our stewardship. That is the day of reckoning. දෙවියන් වහන්සේ අපට හොගක් දේවල් පවරලා තියෙනවා මේ ජීවිතේ. උන්වහන්සේට අයිති දේවල් බලා ගන්න. ඒක සේවයක්. ඒ සේවය, ඒ පදවිය අපෙන් දවසක උන්වහන්සේ ගනු ලබනවා අපේ මරණ දවසේ. අනික් කාරණාව තමයි ඒ නිසා ඊට පසුව දවසක් එනවා අපේ බහරකාරත්වය පිළිබඳව අපි ගණන් දිය යුතු වන දවසක්. වග උත්තර බැඳිය යුතු දවසක්. අද සුවිශේෂයේ මේ ගබඩාකාරයාට ස්වාමියා කියනවා ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අයවැය මට බාර දෙන්න. A day of accountability. දෙවියන් වහන්සේ අපට යමක් පවරුවා නම් බලාගන්න මේ ලෝකයේ තුල. අපි දවසක ඒ ගැන උන්වහන්සේට ගණන් දෙන්නට ඕනේ. වග උත්තර බඳින්නට ඕනේ. අපි ලෑස්තිද? විශ්වාස ලක්ෂණය අපි කියනවා උන්වහන්සේ නඩු වදාරන්න වඩිත්මය. ඒ කියන්නේ අපිට පවරලා දීපු දේවල් පිළිබඳ අයවැය බලන්න උන්වහන්සේ පැමිණෙනවා. අපිට උන්වහන්සේ පවරපු දේ පිළිබඳ අපි වංචනික ලෙස ක්‍රියා කරලා අයහපත් දාසය වෙලා තිබෙනවා නම් උන්වහන්සේ උදාසයි අපට ලැබෙන්නේ. අද සුවිශේෂයේ මේ ගබඩාකාරයාට උන්වහන්සේ සැලකුවා වගේ. මොකද අද සුවිශේෂයේ ගබඩාකාරයා ස්වාමියාගේ වස්තුව නාස්ති කරන්න පටන් ගත්තා. ඒ නිසා ඒ අයහපත් දාසය ගැන ස්වාමියා උදහස ප්‍රකාශ කළා. සමහර විට උන්වහන්සේ අපටත් උන්වහන්සේ උදහස පෙන්වන්නට පිළිවන් අපි අයහපත් ලෙස ජීවත් වුණා. එහෙම නැතුව අපි විශ්වාසවන්ත දාසයන් හැටියට ජීවත් වුණොත් උන්වහන්සේගේ ප්‍රශංසාවක් අපට ලබන්න හැකියාව ලැබෙනවා. ඒකයි මතරතුමාගේ සුවිශේෂයේ 25 වන පරිච්ඡේදයේ 21 වගන්තියේ සඳහන් වෙන්නේ යහපත් විශ්වාසී දාසය. ඊට අගේ ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්න. විශ්වාසවන්ත දාසයෙක් ගැන ස්වාමියා ප්‍රීතිවන අවස්ථාවක් එතනින් අපි දැක්කේ. එම නිසා ප්‍රියතර සහෝදර සහෝදරියනි, වංචනික ගබඩාකාරය පිළිබඳ උපමාවෙන් අපට පෙන්නුම් කරන්න උත්සාහ කරන කියලා දෙන පළවෙනි පාඩම තමයි අපි ඇවිල්ලා බහරකාරයෝ පමණයි, අයිතිකාරයෝ නෙමෙයි. ඒ නිසා අපි අපේ ක්‍රියා කොතරම් වගකීමකින් යුතුව ඉටු කළ යුතුද? අපේ හැකියා, දක්ෂතා, තලෙන්තු අපට දෙවන් මාසේ දුන්නු අවස්ථා සියල්ලම අපි උන්වහන්සේගේ මහිමය පිණිස යෙදිය යුතු නේද? ජනතාවගේ සුභසිද්ධිය පිණිස යෙදිය යුතු නේද? මේ ලෝකයේ තවත් ලස්සන තැනක් කරන්න ඒක භාවිතා කළ යුතු නේද? දෙවියන් වහන්සේ මට දුන්නු සෑම දෙයක් ගැනම මම දවසක උන්වහන්සේ ඉදිරියේ ගණන් දිය යුතු වෙනවා. මගේ ජීවිතය ගැන, මගේ පවුල ගැන දේව විශ්වාසය මට දුන්නු විශ්වාසය තෑග්ගක්. ඒ ගැන මට ලැබී තිබෙන සියලු දේවල් ගැන මම ඒක ඒවා කොහොමද උපයා ගත්තේ, මට ලැබුණු දේවල් මම කොහොමද ඒවා පරිහරණය කළේ. දෙවියන් වහන්සේ ඉදිරිපිට අපි ගණන් දෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ කියනවා අද සුවිශේෂය තුළින් අන් සතු දේ ගැනව විශ්වාසව නොසිටින්නාහු නම් ඔබට අයිතිවන්ත යන දේ ඔබට දෙන්නේ කවුද? ඒකෙන් පෙන්නුම් කරනවා මේ සියල්ල අන්සතුයි. ඒ කියන්නේ ඒකේ අයිතිය තියෙන දෙවියන් වහන්සේ සතුයි. අපේ හැකිය අපට දුන්න දෙවියන් වහන්සේ. දක්ෂතා, තලෙන්තු, අවස්ථා අපට උදා කරන්න දෙවියන් වහන්සේ. මගේ ජීවිතේ මට අයිති නෑ, අයිති උන්වහන්සේට. මට ලැබෙන දේවල් මට අයිති නෑ, උන්වහන්සේ මට දුන්නේ. එනිසා මට අයිති නැති දේවල් දෙවියන් වහන්සේගේ දේවල් තමයි මට දීලා තියෙන්නේ. ඒවා මට හරියට පරිහරණය කරන්න ආසාවක්, උනන්දුවක්, අවබෝධයක් තියෙනවද? මේ ලෝකයේ වස්තුව ගැන හොඳ හැටි ශූර නුවණින් ක්‍රියා කරන්නට බැරි නම්, මේ ලෝකයේ වස්තුව ගැන වගකීමකින් යුතුව ක්‍රියා කරන්නට බැරි නම්, ස්වර්ගීය වස්තුන් පරිහරණය කරන්නට යන්නේ කොහොමද අපි? Those who cannot be trusted to deal with money can hardly be trusted with the riches of the kingdom. ධනය, වස්තුව, මුදල් ආදී දේවල් ගැන අප විශ්වාසවන්තව සිටින්නේ නැත්නම් ස්වර්ගීය දීමනා ගැන අපි විශ්වාසවන්ත වෙයි කියලා හිතන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කාරණාව. මේ උපමාව අපට පෙන්වුම් කරන්න උත්සාහ කරන. අපි භාරකාරයෝ පමණයි. අයිතිකාරයන් දෙවියන් වහන්සේ. අපිට ලැබී තියෙන හැම දෙයක්ම උන්වහන්සේටයි අයිති. අපිට දීලා තියෙන බලාගන්න. ඒ නිසා අපි දවසක ගණන් දෙන්නට ඕනේ. මොකද දවසකේ භාරකාරත්වය අපෙන් ගනු ලබනවා මරණය තුලින්. උන්වහන්සේ යාලේ ඒක අරගන්න. ඊට පස්සේ එනවා නඩු වදාරන දවස. අපි ගණන් දෙන්නට ඕනේ. ඒකට අපි ලෑස්තිද? ඒ තමයි පළවෙනි පණිවිඩය. දෙවෙනි පණිවිඩය මේ උපමාවේ ස්වාමියා ගබඩාකාරයාගේ ක්‍රියාකලාපය බැලූ බැල්මට කපටි වංචනික ක්‍රියාවක්. ඒක ප්‍රශංසාවට ලක් කරනවා. තේරුම් ගන්න බැහැ වගේ මේ කොටස. මේ උපමාව. ස්වාමියාට නායකාරයන්ගෙන් අය විය යුතු කොටසක් තියෙනවා. සමහරෙකුගෙන් තෙල් පීප්ප 100ක්. තවත් සමහරෙකුගෙන් තෙලිඟු බුස 1000ක්. ඒතකොට ස්වාමියා ඇවිල්ලා මේ ගබඩාකාරයාගේ නොහොබිනා ක්‍රියාකලාපය ආරංචි වෙලා ඇවිල්ලා මේ ගබඩාකාරයාම සිය නිලයෙන් පහ කරනවා. ගබඩාකාරයා හිතනවා දැන් මට නිලයෙන් පහවොත් යන්න තැනක් නැහැ නිසා මම මිනිසුන්ගේ හිත දිනා ගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මම පිළිගනි කියලා ගිහිල්ලා ස්වාමියාට තෙල් පීප 100ක් ණය වෙච්ච කෙනාට කියනවා ඒ 100 කපලා 50 කරගන්න. එතකොට ඔබට 50ක වාසියක් සිද්ධ වෙනවා. ඒක තමයි මම ඔබට සලකන හැටි. තිරඟ බෝසත් 1000ක් ණය වෙච්ච කෙනාට කියනවා 1000 කපලා 800 කරගන්න. 200ක වාසියක් වට තියෙනවා. බය වෙන්න එපා. ස්වාමියා ප්‍රශංසා කළා කියනවා මේ ක්‍රියාව. ඇත්තටම අපි දන්නවා ප්‍රායෝගිකව ස්වාමියාට ප්‍රශංසා කරන්න බෑ. මොකද මේ ණයක් ස්වාමියාට අයිති විය යුතු මුදල. ඒක අඩු කරා කියන්නේ ස්වාමියා කිපෙන්න ඕනේ. උදහසට තරහ ගන්නට ඕනේ. වැරදි ක්‍රියාවක් මේ ගබඩාකාරයක් කළේ. කපට ක්‍රියාවක්. ඒකයි මේ උපමාවට කියන්නේ වංචනික ගබඩාකාරයාගේ උපමාව. ඇයි ස්වාමියා ප්‍රශංසා කළේ? ප්‍රියදර සහෝදර සහෝදරියනි, ස්වාමියා ප්‍රශංසා කළේ ගබඩාකාරයාගේ මේ වංචනික ක්‍රියාව නෙමෙයි. කපටි බව නෙමෙයි. ඒක වැරදි. හැබැයි ස්වාමියා තව පැත්තක් දැක්කා. ස්වාමියා ප්‍රශංසා කළේ මේ ගබඩාකාරයාගේ කදිසරකම දැකලා. ශූරකම දැකලා. අනාගතය ගැන හිතලා මේ ගබඩාකාරයා ශූර නුවණින් ක්‍රියා කරනවා දැකලා. නිකන් දෙත් බහින් නැතුව අනාගතය ගැන මේ ලෞකික කාරණා සම්බන්ධයෙන් අනාගතය ගැන සිහිනුවණින් නැතුව මේ ගබඩාකාරයා ක්‍රියා කළා. හෙට දවස ගැන හිතුවා. අදිතරකමක් තිබුණා. ශූරකමක් තිබුණා. ඒ ගැන තමයි ස්වාමියා ප්‍රශංසා කළේ. එතකොට මේකෙන් අපට පෙන්නුම් කරන්න උත්සාහ කරනවා. අපි ලෞකික වස්තුව කෙරෙහි කරදර වන තරමට සදාතනික වස්තුව කෙරෙහි කරදර වෙනවද? ඒක තමයි පොයින්ට් එක. ඒක තමයි කාරණා. මේ ගබඩාකාරයා සූර නොවේ නැතුව ක්‍රියා කළා ලෞකික වස්තුව සම්බන්ධ. මේ ලෝකේ ජීවිතය සම්බන්ධ. ඒ සූර නොවන අපිට භාවිත කරන්න පුළුවන්ද? සදාතන ජීවිතය උරුම කරගනු සඳහා. ස්වර්ගය දිනාගනු සඳහා. ලෞකික ජීවිතයේ අප දක්වන උනන්දු, ආසාව, කඩතරකම, ශූර නුවණ ස්වර්ගීය ජීවිතයේ දිනා ගන්න ආත්මික ජීවිතේ පෝෂණය කරන්න අපි යොදාගන්නේ නැහැ බොහෝ විට. ඒ වෙනුවට ආත්මික ජීවිතයේ සම්බන්ධව තියෙන්නේ බොහෝ දෙනෙකුට ඇල් මැරුණු ස්වභාවයක්. උනන්දු නැති කම්මැලි ගතියක්. ඒකයි මේ දෙවන පොයින්ට් එකේ දෙවන කාරණාවේ දෙවන පණිවිඩය අපට පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ. අපි මේ ලෝකයේ දේවල් ගැන දක්වන උනන්දුව, ආසාව, අධිතර බව, සූරණුවන් ස්වර්ගීය දිනා ගන්නටත් යොදවන්නට පුළුවන් නම් කොච්චර වටිනවද? කොච්චර හොඳද? ඒක තමයි දෙවෙනි කාරණාව. වංචනික ගබඩාකාරය පිළිබඳ උපමාවෙන් අපට පෙන්වන්න කරන්න උත්සාහ කරන තුන්වෙනි කාරණාවකුත් තියෙනවා. ඒ තුන්වෙනි කාරණාව තමයි අපට කියනවා සුවිශේෂී අවසානයේ ස්වාමි වරුන් දෙදෙනෙකුට සේවය කරන්නට ඔබට නොහැකිය. You can't serve two masters, God and Mammon කියන වචනයක් භාවිත කරනවා. කියන්නේ වස්තුව. දෙවියන් වහන්සේ කියන ස්වාමියාටත් වස්තුව කියන ස්වාමියාටත් ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට බැහැ. මොකද්ද මේකෙන් කියන්න උත්සාහ කරන්නේ? ඒක වටහා ගන්න පොඩි කතාවක්, සත්‍ය කතාවක් කියන්නට පුළුවන්. ස්විස් ජාතික අග්‍රගණ්‍ය සොප්‍රානු ගායිකාවක් හිටියා ජෙනි ලින්ඩ් කියලා. ජෙනි ලින්ඩ් එයාට හුඟක් ආරාධනාව විවිධ විශාල ප්‍රමාණයේ ප්‍රොජෙක්ට්ස් වලට සහභාගී වෙන්නට කියලා. හුඟක් ගිවිසුම් ආවා. ලොකු සංගීත කටයුතු සඳහා යොමු වෙනවා. හැබැයි ඒ වෙනකොටත් ප්‍රසිද්ධ ගායිකාවක් වෙලා හිටිය ජෙනි ලින්ඩ් මේ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළා. එයා ඒ යෝජනා බාරගෙන තිබුණා නම් තවත් ලෝක සුප්‍රසිද්ධ කෙනෙක් වෙන්නට තිබුණා. නමුත් ඒවා ඒ සියල්ල ඇය ප්‍රතික්ෂේප කරා. ඇගේ මිතුරෝ මේක දැකලා ඇවිල්ලා ඇයට තරවටු කළා. ඇයට කිව්වා ඔයා හරි මෝඩියෙක්. මේ මෙච්චර ලැබුණු අවස්ථාවක් ගොඩක් ලැබෙලා ඔයා ප්‍රතික්ෂේප කරානේ හැම දෙයක්ම. මේ සියලුම ප්‍රොජෙක්ට් වලට ඔයා කැමැත්ත ප්‍රකාශ කළා නම් ඔයාට ලෝක සුප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න තිබුණා කියලා මිත්‍රයා එයාට කියනකොට එයා කිව්වා මෙහෙම දෙයක්. එයා කිව්වා මම හොයාගෙන තියෙනවා සල්ලි වැඩි ලැබෙනකොට මෙන්න මේකට තියෙන ආසාව අඩු වෙනවායි කියලා. එයා නව ගිවිසුමේ කොපියක් පෙන්වන්න කළා ඒ මිත්‍රයාට. එහෙම පෙන්වන්න කරලා එයා කිව්වා මම කියන්න හදන්නේ මේකයි. I found that making vast sums of money was spoiling my taste for the word of God. හුඟක් මිල මුදල් හම්බ කරගත්තම මට තේරුම් ගියා දෙවියන් වහන්සේගේ වචනය කෙරේ තියෙන ආසාව ටික ටික අඩු වෙනවා. මුදල් වැඩි වෙනවා, ධනේ වස්තුව වැඩි වෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට, උන්වහන්සේගේ දෙයට තියෙන කැමැත්ත, උනන්දු, ආසාව අඩු වේගන යන බව මට දැනුණා. ඒකයි මම හිතුවේ ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රසිද්ධ වෙන දේවල් වලින්, මුදල් ලැබෙන දේවල් වලින්, ප්‍රසිද්ධිය ලැබෙන දේවල් වලින් මම ඉවත් වෙන්නට ඕනේ කියලා. ප්‍රියදර සහෝදර සහෝදරයනි, මේකයි ස්වාමින් වහන්සේ කියන්න හදන්නේ ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න ඔබට නොහැකිය කියලා. Money is a hard master. මුදල් කියන්නේ අති දෘෂ්ට නපුරු ස්වාමියෙක්. මුදලට පුළුවන් ඔබව වහලෙක් කරන්න. මුදල් හරියට මුහුදු ජලය වගේ කොච්චර බිව්වත් පිපාසාව සංසිඳෙන්නේ නැහැ. බොන්න තිබහ වැඩි වෙනවා. ඇයි? ඒක ලුණු රසයෙන් යුක්ත නිසා. මුදලුත් ඒ වගේ. කවදාකවත් මනුස්සයාව හිත සතුට කරන්න බෑ මුදල් වලට. කොච්චර ලැබුණත් මදි. සමහර විට මුදල දෙවියෝ වෙන්න ඉඩකඩ බොහෝ තියෙනවා. අර සින්දුවේ කියනවා වගේ සල්ලි දෙයියන්ගේ මල්ලි. එහෙම කියනවා වගේ money can take the place of God in our lives. අපේ ජීවිත තුළ දෙවියන්ට හිමි තැන මුදලට, ධනයට, වස්තුවට යොමු කරන්න අපි පුරුදු වෙන්න පුළුවන්. යොමු වෙන්න පුළුවන්. එතකොට මුදල හෙවත් වස්තුව බොරු දේව වන්දනාවක් වෙලා ඉවරයි. It becomes idolatry. බොරු දේව වන්දනාව. දෙවියන්ට හිමි තැන මුදලට දීම. දෙවියන්ට හිමි තැන ධනය, වස්තුවට දීම. එනිසා වස්තුව ධනය කියන්නේ මහා භයානක දෙයක්. වස්තුව නිසා තමයි, ධනය නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. මනුෂ්‍ය ජීවිතයේ අසන්තෝෂයට මුල තණ්හාවයි. මුදා සම්බන්ධව ගත්තොත් අපිට කියන්න පුළුවන්, මුදා සම්බන්ධව බැලු බැලු හැම තැනම ඇති වෙන්නේ ප්‍රශ්නයි, ගැටලුයි, අසන්තෝෂයයි. අපි දන්නවා ධනය වස්තු මුදල් ජීවත් වෙන්න අවශ්‍යයි කියලා. මේ ලෝකේම නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි ධනය සම්බන්ධව අපි ශූර නුවණින් ක්‍රියා කළ යුතුයි. ඒක තමයි මේ තුන්වෙනි පණිවිඩය. ජීවිතය ජීවත් වෙන්න ඒවා යොදා ගන්නවා සේම ස්වර්ගය දිනා ගන්නටත් ඒවා යොදා ගන්න පුළුවන්. එදදා මේ ලෝකේ ජීවත් වෙන්න අපි ධනේ වස්තු මුදල පරිහරණය කරනවා යොදා ගන්නවා වගේ අපිට පුළුවන් මේ දේවල් යොදා ගන්න, උපයෝග කර ගන්න, ස්වර්ගය කරා ඇදෙන්න, ස්වර්ගයට ඇතුළු වෙන්න, ස්වර්ගය දිනා ගන්න. එහෙම නැතුව බොහෝ විට අපි දෙවියන් වහන්සේට වගේම සමහර විට ඊටත් වඩා වැඩියෙන් වස්තුව පිටුපස හඹා යෑම නිසා, දෙවියන් වහන්සේට වඩා වැඩියෙන් ධනයට මුදලට ආසා කිරීම ආදරය කිරීම නිසා ජීවිතයේ නියම සතුට නැති කර ගන්නවා. එදා ප්‍රයත්න සහෝදර සහෝදරියනි, අද ශ්‍රීශේෂය අපව අවදි කරනවා. මේ පණිවිඩ තුන අප ඉදිරියේ තබලා, පළමෙනුව අපි මේ ලෝකය තුල ජීවත් වෙන බාහිර කාර්යෝ විතරයි. මේ ලෝකයෙන් අපට ලැබුණු දේවල් අපට නෙමෙයි අයිති, අයිති තියෙන දෙවියන් වහන්සේටයි. එනිසා සෑම බාහිර කාර්යයකින් වගේම අපිනොත් බලාපොරොත්තු වෙනව දවසක අයවැය සපයන්න, ගණන් දිය යුතු වන දවසක් වගේ උත්තර බැඳිය යුතු දවසක් එනවා. අපි සූදානම් සිටිය යුතුයි. දෙවෙනි කාරණාව හැටියට අපට මතක් කර දෙනවා, මේ ලෝකයේ දේවල් ගැන අපි දක්වන උනන්දුව, ආශාව ස්වර්ගය දිනා ගන්නටත් යොදා ගන්න පුළුවන්. තුන්වන කාරණාව හැටියට අපට මතක් කර දෙනවා, දෙවියන් වහන්සේමයි වස්තුවයි දෙකම එක තලයේ තියන්න බෑ. වස්තුව මහා භයානක දෙයක්. මොලේ පාවිච්චි කරලා සූර නුවණින් ධනය බලය මුදල වස්තුව පරිහරණය කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳ දේ. මොලේ ඇතුව ඒක පාවිච්චි කරන්න පුළුවන් කමක් ලැබෙනවා. එනිසා ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපි ස්වාමීන් වහන්සේට කියමු, ස්වාමිනී ධනයට වස්තුවට මුදලට අහු වෙන්නේ නැතිව, ඒවෙන් පරාජය වෙන්නේ නැතුව ස්වර්ගය කරා එසවෙන්නට අපට අවශ්‍ය ශක්තිය දෙන්නට කියලා. සිතාගෙත් පුත්‍රයාගෙත් පිරිත් සාසුගෙත් නාමෙන් ආමෙන්. ඔබට ජේසු පිහිටයි.
නී